ඔව නැත තවක් අපි දෙවන හෝරාවටත් දන්නෙම් නැතු කාලේ ගෙවිලා ගියා ප්‍රියමිත මිත්‍රනි දැන් දෙවන හෝරාව අපි සිටින්නේ දමිත් ෆොන්සේකා ගාමිණී ෆොන්සේකා පුත්‍ර රත්නය අපිත් එක්ක මේ රාත්‍රිය ගත කරන්නේ මේ සන්ධ්‍යා භාගය මමත් දිලීපත් එක්ක තනියට තරින්දත් ඉන්නවා දැන් 4 දිනක් එකිනෙකාට තනියට කිනවා සහ ගාමිණී ෆොන්සේකාගේ මතකය අපාවට සැරිසරනවා
සූර්යෙක් ගැන 4 දිනක් කතා
කරන එක සූර්යෙක් ගැන 4 දිනක් කතා කරන අවස්ථාවක් ප්‍රියමිත මිත්‍රනි මේ මේ අසසිතිය නම් මම හිතන්නේ බොහෝ අනවරණ නොවෙච්ච කාරණා කිපයකුත් අපිට අහන්න ලැබුණා දමිත්කින් ඔය සැනකෙළි චිත්‍රපටය කරන්න ගිහිල්ලා වෙච්ච හදියක් හර්බර්ට් රංජිත් පීරිස් මහත්මයා කියලා තියෙනවා. ඕක කියන්නේ ඔහු ආශ්‍රය කරපු බොහෝ දෙනෙක් එක කියලා තියෙනවා. ඒක සිද්ධිය අපි කැමති මේ 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 අහගන්න මේ දමිත්කින්.
මේ කතාව ඇත්තට හර්බර්ට් රංජිත් පීරිස් මහත්මයාමයි මේ මට කිව්වේ. මම හිතන්නේ මේ කවුරුත් අමනාප වෙන ගන්න ඒක කිව්වයි
කියලා. බොහොම ආසාවෙන් ඒක
කියන්නේ. එතමත් බොහොම ආසාවෙන් තමයි කිව්වේ. තරුණ හර්බර්ට් රංජිත් පීරිස් මහත්මයා මේට අවස්ථාවක් ලැබුණා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න. නිෂ්පාදනය කෙරුවේ සෑම් පෙරේර මහත්මයා මම හිතන්නේ.
සුබදාස් මාර්සිංහද.
සෑම් පෙරේර මහත්මයා කොහොම අක්කර සම්බන්ධ
සම්බන්ධතාවක්
තිබුණා. කොහොම හරි චිත්‍රපටය දැන් තාත්තා ප්‍රධාන චරිතයට තෝරගෙන අලුත් අධ්‍යක්ෂකවරයා දැන් චිත්‍රපටය කරන්න පටන් අරන් තියෙනවා. කොහොම හරි පළවෙනි දවසේ තාත්ත බලන් හිටියලු වැඩක් කෙරුන්න ඇලු ඒ කැමර එක තියෙන ස්ථානය ඊළඟට ලයිට් තියෙන ස්ථානය ඒව ගැන පොඩ්ඩක් සෑහීමකට පත් වුණෙත් නැහැලු. දෙවනි දවසෙත් තාත්තා පැත්තකට වෙලා පොතක් කියවනවලු. තාත්තා ඒ කාලේ බොහොම කාර්ය බහුල නිසා දීලා තියෙන සීමිත දවස් ගාණක්. ඉතින් දෙවනි දවසෙත් ඒ විදිහටම කාලේ නාස්ති වුණාලු කිසිම දෙයක් කෙරුන්නේ නැහැලු. තුන්වෙනි දවසේ විතර මේක දැන් හර්බර්ට් රංජිත් පීරිත් මහත්මයාටම තේරුණාලු මේක මේ
ටිකක්
අමාරුයි එයා මේක වැඩේ ඇදෙනවයි කියලා. ඉතින් කිව්වලු මේ මිස්ටර් ෆොන්සේකා මේ පොඩි සපෝට් එකක් දෙන්න පුළුවන්ද කියලා. තාත්තට පොත පැත්තක තියලා සපෝට් එකක් දෝනේ. හරි මම සපෝට් එකක් දෙන්න කියලා කැමරාව මෙහාට ගන්න කිව්වලු. ඒ ගත්ත වෙලා ඉඳලා ඒ තිරනාටක තිර රචනය මේ ගෙන්න ගත්තල් ළඟට පිටු පහක් හයක් ඉරල විසකිරුවලු අලුතෙන් ලිව්වලු කියලා තාත්තා රූගත කිරීම පටන් ගත්තා. පටන් අරගෙන පළවෙනි දවසේ දර්ශන හයක් විතර ඉවර කෙරුවා. දෙවනි දවසේ ආපු ගාම්ම ඊළඟ ටික පටන් ගත්ත අර විදිහටම එදා තිබිච්චවත් කියවල බල්ල ඒවලත් පිටු කීපයක් විසි කරලා අලුතෙන් ලියලා චිත්‍රපටේ දිගටම දැන් රූගත කිරීම කරගෙන යනවා. තාත්තා රඟපාන ගමන් අධ්‍යක්ෂණයත්
කරනවා.
ඒක කරන්න පුළුවන් බොහොම ටික දෙනාටයි. නමුත් තාත්තට හොඳින් පුළුවන් වෙච්ච නිසා තාත් දිගටම දැන් කරගෙන යනවා. ඔහොම තුන්වෙනි දවසේ කියන්නේ මේ හයවෙනි දවසේ ඇත්තටම බලාගෙන ඉඳලා බැරිම තැන හර්බර්ට් රංජිත් පීරිස් මහත්මයා ගිහිල්ලා කිව්වලු මේ නිෂ්පාදකතුමාට මේ මේ බලන්නකෝ මම්මයාට මේ සපෝට් එකක් ඉල්ලුවා. දැන් එයා තනියෙන් ෆිල්ම් එක කරගෙන යන මමනේ අධ්‍යක්ෂකවරයා මේ මේක නරකයි නේද මේ වැඩේ. මේ පොඩ්ඩක් කතා කරන්නකෝ මේ ගාමිණීට පොඩ්ඩක් කතා කරලා කියන්නකෝ මේක කියලා කිව්වලු. පස්සේ සෑම් පෙරේර මහත්මයා තාත්තා හොඳින් අඳුරන කෙනෙක් තාත්තගේ ගැන උතර දන්න කෙනෙක් කිව්වලු මේ හර්බර්ට් මිස්ටර් ෆොන්සේකා ඇවිල්ලා ලංකාවේ පිළිගත් නළුවෙක්නේ. ඒකවලු ඌ එක හරි වුණාට මේක මගේ ෆිල්ම් එකනේ. ඔව් නෑ දැන් මිස්ටර් ෆොන්සේකා ඇවිල්ලා මේ චිත්‍රපටි ගැන දන්න කෙනෙක්නේ. ඉතින් කිව්වලු ඌ එකත් ඇත්ත නමුත් මේක මගේ ෆිල්ම් එකනේ. කිව්වලු ඌ එකත් මට තේරෙනවා හර්බර්ට් මට මිස්ටර් ෆොන්සේකා වයින් කරන්න බෑ. ඔයා කැමති නම් අයින් වෙන්න කිව්වලු. ඊට පස්සේ හර්බර්ට් රංජිත් පීරිස් මහත්මයා කටවාගෙන මේ පැත්තකට වෙලා ඉන්නකොට මේ කිව්වලු මේ මට එක උදව්වක් කරන්න පුළුවන් හබට් මේ මට කියන්න පුළුවන් මිස්ට ෆොන්සේකට වට උගන්නන්න කියලා. මේ මිස්ට ෆොන්සේකෙන් අහගෙන ඔයා වැඩ කරනවා නම් මට ඒක කියන්න පුළුවන් කිව්වා. කොමාරි අවසානෙට මේ තාත්තගේ බොහොම
කුණුපගේ කොහොමද නම දෙමෙත් සෙනකලී අධ්‍යක්ෂක හබට් රණිත් පීරිස් කියලානේ. පස්සේ වෙයි ඉතින් එකෙන් එළියක් කොහොට ලැබුණ බොහෝ නිරතුරුවම කියනවා ඒක විශාල ශක්තියක් කියලා. දැන් අනිත් එක තමයි මේ විශේෂයෙන්ම මේ ගායන ගායක විශේෂයෙන්ම මේ එච්.ආර්. ජෝතිපාල සහ ගාමිණී අතර තිබිච්ච ඒ කියන්නේ දැන් හැමෝම එක්ක සම්බන්ධ වෙලා ජෝතිපාල වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ යාළු මිත්‍රකම් පාත්‍රලා තිබුණා. නමුත් මේ ගාමිණී හොන්සේක මහත්මයාත් එක්ක එච්චර මේ කිට්ටුවන්තකමකට වැඩිය මේ මේ මං අහලා තියෙනවා දෙලිප මේ ජෝතිපාලට තිබුණේ ගාමිණී කෙරෙහි ගෞරවයක් කියන එක. ඒකින්ද මේ වැඩිපුර මේ මේ ඇයි හොඳයි කම් පැවැත්වුවේ නැහැ කියලා. මොකද ඒකේ මොකක්ද විශේෂ
නැහැ. ඔය ගෙදර ආවේ ගියේ නැහැ එහෙම ඒ කාලේ. නමුත් තාත්තා මේ ජෝතිපාල මහත්මයාගේ තිබිච්ච ඒ දක්ෂකමට තිබිච්ච ගෞරවය නඩුවම් තිබුණා. ඒ වගේම ජෝතිපාල මහත්මයාට කාලයක් තුන මම හිතන්නේ SLBC එකේ එයාගේ එතුමාගේ
ගීත
මේ වාදනය කරන්න දෙන්න ඉඩ දෙන්න නැති කාලයක්. ඒ කාලෙදී තාත්තා චිත්‍රපටවල ගීත කරලා එතුමා මම හිතන්නේ ඒ ගැන පස්සේ කාලෙදී කතා කරලා තිබුණා. මේ ඒ කාලේ ගාමිණී නොහිටියා නම් කියලා යම් යම් දේ ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් දෙන්නගේ තිබුණා ඒ දෙන්නට දෙන්න දක්වපු ගෞරවය නො අඩුවන් තිබුණා. දෙන්නට දෙන්නගේ ඒ දක්ෂකම් වලින් දෙන්නටම
ප්‍රයෝජනයක්
වුණා. මං හිතන්නේ එහෙම මේ මේ අසමගියක් එහෙම නැත්තම්
දුරස්ත වීමක් තිබුණා
කියලා මම විශ්වාස කරන්නේ.
ඔතේ
ඔව් මට මේ 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 සාමාන්‍ය රසිකයෙක් කියපු කතාවක් මේ මේ කාලෙකට ඉස්සෙල්ලා රියදුරු මහත්මෙන් මම මේ කිව්වේ. මේ ඔහු කිව්වා මේ මේ අපි මේ කතා කරන යුගය ගැන
කතාල්ලා
කිව්වා මේ මහත්මයා මේ ඒ කාලේ එක්කෙනාට එක්කෙනා මේ පිනට ඉපදිච්ච කට්ටිය එක්කෙනෙක්ගේ පිනට තමයි අනිත් එක්කෙනා ඒ කාලෙම ඉපදිලා තියෙන කියලා ඔහු උදාහරණයක් කෙනෙක් කිව්වා. මේ නම් වැලක් කියගෙන ගියා. මුලින්ම කිව්වේ ගාමිණී ෆොන්සේක මහත්මයාගේ නම. දැන් මම ගාමිණී මහත්මයා හිටියා. ගාමිණී මහත්තයට සින්දු කියන්න ජෝතිපාල මහත්මයා හිටියා. එයාට සින්දු ලියන්න ඔබතුමාගේ තාත්තා හිටියා. ගාමිණී මහත්තයාට රඟපාන්න මාලිනී ෆොන්සේක හිටිය කියලා ඔහු මේ නම් වැලක් කියාගෙන ගියා. මේ අපිට ඉතින් එහෙම එකඟ වෙන්න වෙනවා. මොකද ඒ සාමාන්‍ය මේ මේ රසිකයා දැකපු හැටි. නමුත් අපිට මේ මේ හැම දෙයින්ම තේරෙන්නේ කොයිතරම් ඉහළ තැනක ලංකාවේ සිනමා කර්මාන්තය තිබුණද කියලා. නමුත් අද තියෙන තැනට වඩා ගොඩාක් ඉහළ තැනක. එහිඳ අපි සුළුපටු කරලා හිතන නරකයි මේ සිනමාව කියන මාධ්‍ය ගැන. එකක් ඒක ඉතාම මේ සක්‍රීය මේ මේ ආර්ථික කාරණයක්. ඒ කියන්නේ අපි සිනමාවක්
වෘත්තියක් හැටියට
ගත්තත් ඒ කියන්නේ කර්මාන්තයක් හැටියට ගත්තාම අපි චිත්‍රපටයක් නිර්මාණය කරලා පෙන්වන අපේ රටේ ජනතාවට ඔවුන් තමයි මේ සල්ලි දීලා මේ මේක බලන්න යන්නේ. ඒතර කර්මාන්තය දියුණු වෙනවා. මේ රට ඇතුළෙම තමයි මේ මුදල සංසරණය වෙන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක් චිත්‍රපටයක් දෙපාරක් බැලුවොත් ඒ වගේ අපි මේ මේ කෝටි දෙකක ජනතාව එහෙම බැලුවොත් කොච්චර ප්‍රමාණයක් රට ඇතුළෙම මුදල් සංසරණය වෙනවද? දැන් ඒ සියල්ලෙම සංකේතය හැටියට අපිට මම හිතන්නේ තව අවුරුදු 50ක් ගියත් අපිට ගන්න පුළුවන් ඉහළම උත්තරීතරම සංකේතය තමයි ගාමිණී ෆොන්සේක මහත්මයා.
අනිවාර්යයෙන්. දැන් මේ ගීතය මම තෝරගන්නේ මේ කස්තුරි සුවඳ කියන චිත්‍රපටයේ. මොකද අර ඇතින්න ත්‍යාගී කරපු සෑම් සමරසිංහ මහත්මයාගේ සහෝදරයා සේන සමරසිංහ. සේන සමරසිංහත්ගේ කවුල චිත්‍රපටි පෙළක් නිර්මාණය කළා. ගාමිණී ෆොන්සේක නොමැති අර ඒකට කිව්වේ චිරාගත ජනප්‍රියත්ව සම්ප්‍රදාය කියලා බණ්ඩාර විජේතුංගෙන් කිව්වේ. දැන් මේ ගීතය මල් වයසේ කියන ගීතය මේක මේ මේ අර අපි කියන ට්‍රියෝ එකක් කියලා. ඒ කියන්නේ එච්.ආර්. ජෝතිපාල, වික්ටර් රත්නායක සමග MS ප්‍රනාන්දු මට මතක විදිහට ගායනා කරන්නේ. සෝම්පල් ඉලනන්දගේ වචන මම හිතන්නේ. සරත් දස්නායකගේ සංගීතය. ගීතය අහමු. ගීතය අහලා ඉවරලා අපි තව ගාමිණී ෆොන්සේක මහත්මයා ගැන කතා කරමු. Oh, my God.
රංග පිරිලා පුරා ගලා හැලේ ජීවිතේ පුරා ආදරේ පෙරා දැන් මුනු මැද ජය පානී ජීවිතේ පුරා ආදරේ පෙරා දැන් මුනු මැද ජය පානී
මට මදකතිර ඔය රූපරාම ඉන්නේ මේ මේ ගාමිණි ෆොන්සේකා මහත්මයා මිල්ටන් ජයවද හිටිය වගේ මට මතකයි. තවත් එක් නළුවෙක් හිටිය කවුරු හරි මටත් ඒක දැන් එකවරම සිහියට එන්නේ නැහැ. වික්‍රත්නායකට එක්ක බොහොම මේ මේ කිට්ටු සම්බන්ධතාවක් තිබුණා.
ඔව් ගෙදර ආගිය කලාකරුවන්ගේ මම හිතන්නේ වික්‍රත්නායක මහත්මයා තමයි මම හිතන්නේ කිට්ටුවෙන් ආශ්‍රය කරේ මේ ගායකයන්ගෙන්. ඒ වගේම එතුමාගේ පින්තූරයක් පවා මේ ගෙදර කාමරයේ මේ තිබුණා
රාමු
කල්ලව තිබුණා. ඒ ඇවිල්ලා මේ තාත්තගේ ගීත කීපයක්ම සංගීතය මේ 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 ගායනයට එතුමා සමඟ සම්බන්ධ වුණා. ඊට අමතරව මේ මේ තාත්තට තිබුණා අමරදේව ශූරින් වගේම වික්‍රත්නායක මහත්මයාගේ වේදසල ප්‍රසංගේ මම හිතන්නේ පළවෙනි 100 200 ඒ වගේ මම හිතන්නේ 500 වගේ දක්වා මම හිතන්නේ තාත්තා වරින් වර ගිහිල්ලා තිනවා බලන්න. ඒ තිබිච්ච අර ආදරය නිසා මම හිතන්නේ ඇසුර තාත්තා නැති වෙනකම්ම තිබුණා.
හිතරම මේ මේ දිලිපර සොඳුරනුඹ මට මව් යන්න එතකොට අහිමි වුණත් නුඹලන්දි සහ මේ අපි තෝරගත්ත ගීතය සත්වසරක් රසවින්ද ආදරේ කියලා. මේක මොකක් හරි මේ කියන්නේ පෞද්ගලික ස්වභාවයක් තියෙනවා වගේ මට දැනෙනවා.
ඔව් මේක මම හිතන්නේ අම්මගේ තාත්තගේ ඒ අවුරු 7ක හිටිපිච්ච ප්‍රේම සම්බන්ධය මුල් කරගෙන මම හිතන්නේ ලියපු ගීතයක්. ඒක ඒකත් වික්‍රත්නායක මහත්මයාම තමයි
නිර්මාණය කළේ.
නිර්මාණය
කළේ. දැන් ප්‍රේමිතර මිත්‍රනි අපි ඒ ගීතේ මේ අහන්නේ, මේ ගීතේ අහනකොට තියෙනවා මේකේ මේ ඇතුළාන්ත යමක්, ඒක පුළුවන් නම් අල්ලගන්න කියලා මම ඔබට ආරාධනා කරනවා.
වසරන් රසවින්ද ආදරේ, නිරස කරන්නට බැහැ අන් කෙනෙකුත්. නිසි දේ කියා නෙතට කඳුළු දුන් ඔබමයි මේ රස නිරස කළේ. උණුසුම නැති මේ කතතුරුලේ, එහෙත් ඇයට බෑ ඔබට පිදුවම අද උදුරන්නට කවර කලේ. සත් වසරක් රසවින්ද ආදරේ, නිරස කරන්නට බෑ අන් කෙනෙකුත්. නිසි දේ කියා නෙතට කඳුළු දුන් ඔබමයි ඒ රස නිරස කළේ. මිලුමින් සමුගෙන් දැස වසාගත් මොහොතේදී ඔබ ළඟ නැතිනම් මාවැළලූ තැන පිපුණු සුවඳමයි සිඹින්න ඉන්නා සැනසෙන්නම්. සත්තක් වසරක් රසවින්ද ආදරේ, නිරස කරන්නට බැහැ අන් කෙනෙකුත්. නිසි දේ කියා නෙතට කඳුළු දුන් ඔබමයි ඒ රස නිරස කළේ.